සාමාන්‍ය පෙළ විභාගයට අදාළ නාට්‍ය හා රංග කලාව විෂය පිළිබඳවයි. විෂයමාලාවෙන් එක් කොටසක් ඔබ වෙත ගෙනීමට මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා ආචාර්ය රවීන්ද්‍ර ප්‍රසාද් වීරසිංහ මහතා සමගින්, කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසලේ නාට්‍ය හා රංග කලා ආචාර්ය අසේල මදුශංක තෙන්නකෝන් ආචාර්යවරයා සූදානම්.
අයිබෝවන් දරුවනේ, අපි පාඩම් පටන් ගමු. වෙනං අසේලස, අපි මිනිස්සු විදිහට අපි එකට ජීවත් වෙද්දී අපිට අදහස් ප්‍රකාශ කරගන්න මාධ්‍යයක් ඕන වෙනවා. අපි අපේ ප්‍රාථමික මට්ටමෙන් ඔබට ගිහිල්ලා යම් කිසි දියුණු මට්ටමකට ඇවිල්ලා තියෙනවා. අපිටම ආවේනික වුණු අදහස් ප්‍රකාශ කරගැනීමේ මාධ්‍යයක් තියෙනවා. ඒ මාධ්‍ය පිළිබඳ ඔබේ අදහස මොකද්ද?
ඔව් රවින්ද සර්, අදහස් ප්‍රකාශ කර ගැනීම කියන මාතෘකාව ගැන කතා කරනකොට අපේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා, ඒ කියන්නේ අපේ ආදිමුතු මිත්තන් මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා තමන්ගේ අදහස් ප්‍රකාශ කර ගැනීමට භාෂාවක් නිපදවා ගැනීමට කලින් සර් අපි අදහස් ප්‍රකාශ කරගත්තා. හැබැයි එතනදී අපි අවාචික සන්නිවේදනය තමයි යොදාගත්තේ. එතකොට අනුකරණාත්මක රංගණය, ඊට පස්සේ විවිධ ශබ්ද ප්‍රයෝග, දුම් ගහනවා, සමහරක් වෙලාවට අපි හූ කියනවා, මෙන්න මේ වගේ විවිධ ක්‍රම ඔස්සේ අදහස් ප්‍රකාශ කර ගැනීම සිද්ධ කරා. හැබැයි මිනිසා විසින් තමන්ට භාෂාවක් නිර්මාණය කරගත්තාට පසුව මිනිසා ඉබේම වගේ පුරුදු වුණා මේ භාෂාව හරහා තමන්ගේ අදහස් හැඟීම් ප්‍රකාශ කරගන්න. මොකද සියුම් හැඟීම් මේ භාෂාව හරහා ඉතාමත් විචිත්‍රවත් ලෙස අනිකාට ප්‍රකාශ කරගන්නට පුළුවන්. එතකොට සර් මම කියන්නේ මේ මිනිසාගේ හැඟීම් තවත් කෙනෙකුට ප්‍රකාශ කර ගැනීමට මේ භාෂාව තමයි ඉවහල් වෙලා තියෙන්නේ.
ඒ කියන්නේ අදහස් ප්‍රකාශ කර ගැනීම සඳහා යොදාගෙන තියෙන ප්‍රධානතම මාධ්‍යය තමා භාෂාව.
ඔව් අනිවාර්යයෙන්ම භාෂාව. එතකොට සර් දැන් අපි මිනිසා ගැන නේ කතා කරේ.
ඔව්
මිනිසා ගැන කතා කරනකොට දැන් ඔබතුමා නාට්‍ය ගුරුවරයෙක් විදිහට කලාව ගැන ඉගෙන ගන්නවානේ, කලාව ගැන ළමයින්ට උගන්වනවා. එතකොට අපි මේ දන්නවා චිත්‍ර, නැටුම්, සංගීතය, නාට්‍ය, මෙන්න මේ විෂයන් තියෙනවානේ. මං හිතන විදිහට සර් අපි උදාහරණයක් විදිහට නාට්‍ය නැටුම් ගමුකෝ. නැටුම් කියන විෂයෙදිත් මං හිතන විදිහට මේ මොකක් හරි මාධ්‍යයක් තියෙන්න ඕනේ මේ රසිකයාට මේ නැටුම ප්‍රකාශ කරන්න. සර් මොකද හිතන්නේ ගැන?
ඔව් පැහැදිලිවම අපි දැන් කලා මාධ්‍යයක් ගත්තට පස්සේ දරුවනේ අපි මට කිව්වේ දැන් නර්තනය සම්බන්ධව. එතකොට නර්තනය ඉදිරිපත් කරන්න නර්තන ශිල්පියෙක් ඉන්න ඕනේ, ඒ වගේම තමයි ඒක රසවිඳින්න ප්‍රේක්ෂකයෙක් ඉන්න ඕනේ. එතකොට මේ නර්තනයේ ඉදිරිපත් කරන නර්තන ශිල්පියා විසින් ප්‍රේක්ෂකයාට නර්තනය ගෙනියන්න යම්කිසි මාධ්‍යයක් උපයෝගී කරගන්නවා. ඔව් එතකොට ශ්‍රී ලංකාවේ තියෙනවා උඩරට, පහතරට, සබරගමු කියලා නර්තන සම්ප්‍රදායන් තුනක්. ඒ වගේම ඉන්දියාවේ නර්තන සම්ප්‍රදායන් ගත්තහම බරත, කතක්, කතකලි, මණිපුරි කියලා නර්තන සම්ප්‍රදායන් අපට හතරක් දකින්න පුළුවන්. මේ කුමන හෝ නර්තන අංගයක් වේවා එතකොට මේ නර්තනය ඉදිරිපත් කරන්න මාධ්‍යයක් උපයෝගී කරගන්නවා. ඒ මාධ්‍යය තමා නර්තනය ඉදිරිපත් කිරීමේදී නර්තන ශිල්පියා යොදා ගන්න ප්‍රධානතම මාධ්‍යය තමා ශාරීරික චලනය. අපි දැන් නිශ්චලව ඉන්නකොට කිසියම් වූ චලනයක් අපෙන් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි පොඩ්ඩක් එහාට මෙහාට වෙලා පැද්දිලා මේ රඟපෑවොත් චලනයක් ඉදිරිපත් කරොත් ඒක ශාරීරික චලනයක් බවට පත් වෙනවා. හැබැයි ඒ හස්ත චලන ඉදිරිපත් කරන ආකාරය, පාද චලන ඉදිරිපත් කරන ස්වභාවය අනුව ඒක අපට කියන්න පුළුවන් මේක උඩරට නර්තනයක්ද, පහතරට නර්තනයක්ද, සබරගමු නර්තනයක්ද, ඒ වගේම විදේශීය නර්තනයක්ද කියන එක කියන්න පුළුවන්. පැහැදිලිවම අපිට දැන් හඳුනා ගන්න ඕනි වෙන්නේ දරුවනේ දැන් කතා කිරීමට යොදා ගන්න මාධ්‍ය භාෂාව වගේ නර්තනයක් ඉදිරිපත් කිරීමට යොදා ගන්නා වූ ප්‍රධානතම මාධ්‍ය නර්තන ශිල්පියා විසින් ශාරීරික චලනය. එතකොට දැන් ඔබතුමා කිව්වා මට සංගීතය, චිත්‍ර කියලා නාට්‍ය, තවත් කලා මාධ්‍ය කීපයක් ගැන කිව්වා. එතකොට ඔබතුමා පොඩ්ඩක් දරුවන්ට පැහැදිලි කරන්න සංගීතය සහ චිත්‍ර කියන විෂය දෙක තුල යොදා ගන්න මාධ්‍ය වෙන්නේ මොකක්ද කියලා ඉවර.
ඔව් සංගීතය කියලා කියනකොට මගේ ආදරණීය දුවේ පුතේ සංගීත ශිල්පියා ඉන්නවා. අපි හිතමුකෝ ගායකයා කියලා, ගායකයෙක් ඉන්නවා. ඒ වගේම තමයි මෙතන වාදකයෙක් ඉන්නවා. ගායකයා තමන්ගේ ගායනය ඉදිරිපත් කරනකොට අසන්නාය රසවිඳිය යුතේ ශ්‍රවණ මාධ්‍ය හරහා. ඒ කියන්නේ අහලා තමයි ඒක අපි රසවිඳින්න තියෙන්නේ. ඒ වගේම තමයි වාදකයාගේ වාදනයත් අපිට අසා රසවිඳීමට තමයි තියෙන්නේ. එතකොට මේ ගායනය සහ වාදනය එකතු වෙලා අපිට අසා රසවිඳින්න තියෙන නිසා ඒ සංගීතයේදී අපි අදහස් ප්‍රකාශ කර ගැනීමට හඬ හෙවත් නාදය කියන දේ යොදා ගන්නවා. එතකොට සංගීතයේදී අදහස් ප්‍රකාශ කර ගැනීමේ මාධ්‍ය විදිහට අපි හඬ සහ නාදය යොදා ගන්නවා. ඒ වගේම තමයි සිතුවම, එහෙම නැත්නම් චිත්‍රය. මේ චිත්‍රය කියනකොට මේ චිත්‍ර ශිල්පියා තමන්ගේ හිතෙහි ඇතිවන මොකක් හරි අදහසක් ලස්සන තිරයක්, පැතලි තිරයක් මතර, එහෙම නැත්නම් කොළයක් මතර ගන්නකොට ඔහු භාවිතා කරනවා සියුම් රේඛාවන්. ඒ වගේම තමයි හැඩතල. මේ සියුම් රේඛා හා හැඩතල වලින් තමන්ගේ චිත්‍රය නිර්මාණය කරලා ඔහු ඒ චිත්‍රයට ජීව ගුණය ලබා දීමට රවීන්ද්‍ර සර් වර්ණ එකතු කරනවා
අනිවාර්යයෙන්ම.
එතකොට චිත්‍රයේ අදහස් ප්‍රකාශනය කරන මාධ්‍ය වන්නේ මේ හැඩතල, වර්ණ සහ රේඛාව කියන මෙන්න මේ තුන.
හොඳයි. ඔව්, ඉතාම පැහැදිලි. ඒ කියන්නේ නර්තන ශිල්පියෙක් ගත්තට පස්සේ නර්තන ශිල්පියාගේ මාධ්‍ය ශාරීරික චලනය, සංගීත ශිල්පියාගේ මාධ්‍ය නාදය හා හඬ, ඒ වගේම තමා චිත්‍ර ශිල්පියාගේ මාධ්‍ය බවට පත් කරගෙන තියෙන්නේ රේඛාව, වර්ණ සහ හැඩතල. දැන් ආදරණීය දරුවනේ, අපේ විෂය තමා නාට්‍යාරංග කලාව කියන්නේ. එතකොට අපි කිසියම් වූ කතා පුවතක්, එහෙම නැත්නම් රංගනයක්, අවස්ථාවක් ප්‍රේක්ෂකයා වෙතට ගෙනියන්නා වූ මාධ්‍ය මොකක්ද කියලාත් අපිත් දැනගන්න ඕනි. එතකොට පුතේ, අපි මේ නළුව විදිහට නැත්නම් නාට්‍ය අරං කලාව හදාන දරුවෝ විදිහට අපේ තියෙන ප්‍රධානතම මාධ්‍ය, ඒ කියන්නේ රංග කලාව තුළ තියෙන ප්‍රධානතම මාධ්‍ය තමයි සතර අභිනය. මේ අභිනය කියන සංකල්පය තමයි අපේ අද මාතෘකාව බවට පත් වෙන්නේ. එතකොට අභිනය කියන්නේ මොකක්ද කියන එක අපි දැන් පැහැදිලි කරලා බලමු. අසල සර්, මේ අභිනය අපට හම්බෙන්නේ භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ. ඉන්දියාවේ නැත්නම් පෙරදිග දාර්ශනිකයෙක් වෙන භරතමුනි කියන නාට්‍ය වේදියාගේ නාට්‍ය ශාස්ත්‍රය කියන ග්‍රන්ථය තුළින් තමයි අපට මේ අභිනය කියන සංකල්පය හම්බෙන්නේ. එතකොට මේකේ මේ නාට්‍ය ශාස්ත්‍රය සම්පූර්ණයෙන්ම ලියලා තියෙන සංස්කෘත භාෂාවෙන්. එතකොට මේ අභිනය කියන වචනයත් සංස්කෘත වචනයක්. අපි මේ සංස්කෘත වචනේ අර්ථය පැහැදිලි කරගන්න ඕනේ පුතේ මුලින්ම. මේ අභිනය ගත්තට පස්සේ මේක හැදිලා තියෙන දරුවනේ අභි එකතු කිරීම ණය. අභි එකතු කිරීම ණය කියන වචන දෙකේ එකතුවෙන් තමයි අභිනය කියන සංකල්පය හැදිලා තියෙන්නේ. දැන් මේකේ අභි කියන්නේ මොකද්ද, ණය කියන්නේ මොකද්ද කියන එක අපි පැහැදිලිව බලමු. අභි කියලා කියන්නේ දරුවනේ ඉදිරියට, වෙතට, එහෙම නැත්නම් ඉදිරියේ. ආයෙ කියන්නම් මං, අභි කියලා කියන්නේ ඉදිරියට, වෙතට, එහෙම නැත්නම් ඉදිරියේ. ණය කියලා හඳුන්වන්නේ පැමිණවීම, රැගෙන යෑම, එහෙම නැත්නම් දැක්වීම විදිහට. එතකොට අසේලස, දැන් මෙතන ඉදිරියට, වෙතට, ඉදිරියේ කියලා කිව්වා අභි කියලා කියන්නේ. ණය කියලා කියන්නේ පැමිණවීම, රැගෙන යෑම, දැක්වීම කියලා කිව්වා. මොකක්ද මේ ඉදිරියට පමුණවන්නේ?
ඔව් රවින් සර්, අපි නාට්‍ය කරන පුද්ගලව විදිහට අපි යම්කිසි කතා පුවතක්, එහෙම නැත්නම් අවස්ථාවක්, සිද්ධියක් තමයි ඉදිරියට ගෙන යනු ලබන්නේ.
ඔව්, එතකොට කා වෙතටද කියලා පැහැදිලි කරමුද අපි දරුවන්ට?
ඔව් දරුවනේ, අපේ නාට්‍ය නැරඹීමට පැමිණෙන්නේ ප්‍රේක්ෂකයා. එතකොට අපි ප්‍රේක්ෂකයා වෙතට තමයි මේ කතා පුවත සිද්ධිය අරගෙන යන්නේ.
දැන් ඔබ දන්නවා දරුවනේ මොකද්ද ගෙනියන්නේ? කිසියම් කතා පුවතක්, එහෙම නැත්නම් අවස්ථාවක්, එහෙම නැත්නම් සිදුවීමක්. කා වෙතටද ගෙනියන්නේ? ප්‍රේක්ෂකයා වෙතට. දැන් අසේලස, කවුද මේක ගෙනියන්නේ?
ඔව් මේක ගෙනියන්නේ නළුවා විසින් තමයි.
ඔව්, තව එක ප්‍රශ්නයක් ඔබගෙන් අහනවා මම. මේ කොහේදිද මේක ගෙනියන්නේ? කොහේ සිටද තමා මේක කරන්නේ?
දැන් අපි කතා පුවතක් ප්‍රේක්ෂකයන්ට ගෙනියනවා කියලා කිව්වා, නළුවන් විසින් ගෙනියන්නේ කියලා කිව්වා. එතකොට මේ ස්ථානය තමයි රංගස්ථානය, එහෙම නැත්නම් වේදිකාවක් මත ඉඳලා තමයි.
ඉතා පැහැදිලි. දැන් අපි බලමු අභිනය කියන එකට මෙන්න මේ විදිහට නිර්වචනයක් හදාගමු. දැන් කිව්වා කතා පුවතක් තියෙනවා, වේදිකාවක් තියෙනවා, ඒ වගේම ප්‍රේක්ෂකයෝ කොටසක් ඉන්නවා, නළු නිළියෝ ඉන්නවා. පුතේ, මේ කණ්ඩායම එකතු කිරීම විතරයි මෙතෙද්දි අභිනේදී අපට යොදා ගන්න වෙන්නේ. දැන් මං අභිනේ කියන එක මෙන්න මේ විදිහට නිර්වචනය කරන්නම්. මුල මැද අග සම්බන්ධ කතා පුවතක්, එහෙම නැත්නම් අවස්ථාවක්, එහෙම නැත්නම් යම් කිසි සිදුවීමක්, වේදිකාවක් මත සිට නළු නිළියන් විසින් ප්‍රේක්ෂක සමූහයක් වෙතට රැගෙන යෑම, එහෙම නැත්නම් ඉදිරියට පැමිණවීම, එහෙම නැත්නම් ඉදිරියේ දැක්වීම අභිනය විදිහට හඳුනා ගන්න පුළුවන්. නැවත වතාවක් කිව්වොත් අභිනය කියන නිර්වචනය මුල මැද අග සම්බන්ධ කතා පුවතක්, නළු නිළියන් විසින් වේදිකාවක් මත සිට ප්‍රේක්ෂකයා වෙතට රැගෙන යෑම, පැමිණවීම, ප්‍රේක්ෂකයා ඉදිරියේ දැක්වීම අභිනේ විදියට හඳුන්වනවා. මේක තමා නළු නිළියන්ගේ ප්‍රධාන ප්‍රකාශන මාධ්‍ය බවට පත් වෙන්නේ. අසේලස, මේ අභිනය භරතමුනි පඬිවරයා කොටස් හතරකින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට කියනවා චතුර්විධ අභිනයන්, එහෙම නැත්නම් සතර අභිනය කියලා ඉවරලා. මම පැහැදිලි කරන්නම් දරුවන්ට මේ සතර අභිනය මොනවද කියලා ඉවරලා. එක තමයි දරුවනේ ආංගික අභිනය, දෙක වාචික අභිනය, තුන සාත්‍තික අභිනය, හතර ආහාර්‍ය අභිනය. නැවත කියන්න, ආංගික අභිනය, වාචික අභිනය, සාත්‍තික අභිනය සහ ආහාර අභිනය. දැන් අපි දරුවනේ මේ එකින් එක අභිනයන් සම්බන්ධව විස්තර කර බලමු. කොයි ආකාරයටද මේ අභිනයන් වල විස්තර මොනවද කියලා ඉවර බලමු.
ඔය ඉස්කෝලේ කරන විදිහට සර් කියන දේ කොපි කරගෙන කටපාඩම් කරලා උත්තර ලියන වැඩේට මම කැමති නෑ අම්මේ. මම පන්තියේදී සර් කියන හුඟක් දේවල් අහගෙන ඉන්නකොට මගේ ඔළුවට නොඑක් ප්‍රශ්න ගලාගෙන එනවා. ඒව ගැන සර්ගෙන් වැඩිපුර යමක් අහපුවාම සර් කියනවා, ඕවා විභාගයට අදාළ නෑනේ ජගත්, කාලේ නාස්ති වෙනවා,
තව සිලබස් එකේ කොච්චර දේවල් තියෙනවද කවර් කරන්න කියලා. එතකොට පන්ති අනිත් ළමයි මගේ දිහා හොරවලා බලනවා. හරියට මම මහා ලොකු වැරද්දක් කරා වගේ. මම කැමති නෑ මේ පොතර විතරක් බර වෙලා ඉන්න. මම කැමති ක්‍රියාකාරී වෙන්න. හොඳයි. මහන්සියලා පාඩම් කරලා විශ්වවිද්‍යාලේ තේරුණයි කියමුකෝ. කවදා කියලා ඇතුළට යන්නද? කවදා කියලා එළියට එන්නද? අවුරුද්දට මාස කීයක් නම් ඔය ඉලව්ව වහලාද? මහක් කාලනාස්තියක් මට බෑ.
හොඳයි. ඔබට ඒ ඇහුනේ 11 වසරේදී ඔබට තියෙන සෝමලතා සුභසිංහ මහත්මියගේ විකෘති කියන නාට්‍ය පෙළේ එන ජගත් ගේ චරිතයේ කොටසක් තමයි ඔබ ඒ ශ්‍රවණය කරේ. අසේල ගුරුතුමා විසින් ඉතාම ලස්සනට මේක ඉදිරිපත් කරා. ඒ වගේම තමා එතුමා රාජ්‍ය නාට්‍ය සම්මානලාභී ගුරුවරයෙක් විදිහට අපට හඳුනා ගන්න පුළුවන්.
ඔව් රවින් සර් ඉතින් ලොකු වර්ණනාවක් ඉදිරිපත් කරා. බොහොම ස්තුතියි. ඒ වගේම තමයි මේ රවීන්ද්‍ර සර් නිතරම කියන හරි ලස්සන සින්දුවක් තියෙනවා. මම කැමති ඒ සින්දුවත් පොඩ්ඩක් පොඩි කොටසක් අපේ දරුවන් අහන්න සලස්සනවා නම්.
ඔව් ඉල්ලීමක්නේ. හරි බාර ගන්නවා. මේ මම ගායනා කරන්නේ මුහුදු පුත්තු ගුණසේන ගලප්පත්ති ශූරීන්ගේ මුහුදු පුත්තු නාට්‍යයේන ඉතාම ලස්සන ගීතයක්. සරා කියන චරිතය තමා මේ චරිතය ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ චරිතය ඒ රංගන ඉදිරිපත් කරන අවස්ථාවේ තමා මේක ගායනය ඉදිරිපත් කරන්නේ. දැන් පොඩ්ඩක් ඒක අපි අහලා පාඩමට එමු. මේකත් සම්බන්ධ කරගෙන තමා මේ පාඩම යන්නේ. මුදු පතුල යට ඉඳලා මුතු වැටයක නිදේ කරවා පෙන කැටියක පාකරලා මගේ දෝතට පුතු ආවා මගේ දෝතට පුතු ආවා සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිලිසෙනවා සුදු පාටින් ටිකිරිසෙනා පුතුගේ මුවින් පිට වෙනවා සුදු පාටින් ටිකිරිසෙනා පුතුගේ මුවින් පිට වෙනවා විරලෙන් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා තවත් කෙනෙක් පාට පාට බබලු කඩෙන් ගෙන එනවා ඒ පබලුයි මේ කවඩි එක නූලේ අමුණනවා ඒවායෙන් කවඩි සදා පුතුගේ ඉනේ පළඳිනවා ඒවායෙන් කවඩි සදා පුතුගේ ඉනේ පළඳිනවා.
ඔව් ඉතමත් මිහිරි ගායනයක් අපි ගායනයකට අපි සමන් දුන්නා. ඉතින් දැන් මගේ දුවල පුතාලා බලනවා ඇති. මොකද මේ සර්ලා දැන් එකපාරටම දෙබස් කියන්න පටන් ගත්තා, ගීත කියන්න පටන් ගත්තා. ඉතින් දුවේ පුතේ නාට්‍ය ඉදිරිපත් කිරීමේදී අපි කිව්වා අපේ අභිනය විදිහට සතර අභිනය යොදා ගන්නවා කියලා. සතර අභිනයේදී අපි වාචික අභිනය කියලා අභිනයක් යොදා ගන්නවා. මේ සතර අභිනයෙන් එක් අභිනයක් තමයි වාචික අභිනය කියලා කියන්නේ. එතකොට වාචික අභිනය කියලා කියන්නේ භරතමුනිවරයා පඬිවරයා හඳුන්ලා දීලා තියෙන විදිහට වචන සහ මේ ගීත කණ්ඩ මගින් ප්‍රේක්ෂකයාට නළුවා විසින් තම අදහස කතා පුවත මේ සිද්ධි අවස්ථාව ඉදිරිපත් කිරීමයි. දැන් රවින් සර් ලස්සන ගායනයක් ඉදිරිපත් කරා. ඔබ හොඳින් සමන් දුන්නා නම් ඒ ගායනයේ තියෙන අර්ථය ඔබට වටහා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි මා ඉදිරිපත් කරා දෙබස් ඛණ්ඩයක් විකෘති නාට්‍යයේ. එතකොට ඒ දෙබස් ඛණ්ඩය හරහා මේ වචන වලින් ප්‍රේක්ෂකයාට ඒ නාට්‍යයේ තියෙන අර්ථය එහෙම නැත්නම් කතා පුවත අවස්ථාව සිද්ධිය ඉදිරිපත් කිරීම තමයි අපි වාචික අභිනය කියලා හඳුනා ගන්න. නේද රවින් සර්?
අනිවාර්යයෙන්ම. ඔව් එතකොට මම ඒකට තව කොටසක් පුතේ එකතු කරන්නම්. වාචික අභිනය ගත්තට පස්සේ භරතමුනි නාට්‍ය ශාස්ත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ නළුවා වේදිකාවේ සිට උච්චාරණය කරන සියලුම දෙබස් හඳුන්වනවා භාෂණ කියලා. වචනේ තමයි භාෂණ. එතකොට නාට්‍ය ශාස්ත්‍රය තුල තියෙනවා දරුවනේ භාෂණ විදි 8ක්. අපි නළුවෙක් විදිහට වේදිකාවේ ඉදිරිපත් කරන සියලුම දෙබස් මෙන්න මේ කියන භාෂණ අටට තමා වැටෙන්නේ. ඒවා විදිහට මම හඳුන්වන්නම්. මේවා කීපයක් ඕගොල්ලෝ මතක තියාගත නැති අටම පිළිවෙලකට මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් භාෂණයක් කියලා කියන්නේ වාචික අභිනය කොටසක්. එහෙම නැත්නම් වාචික අභිනයට අදාළ දෙයක් කියන එක මතක තියාගන්න. මොකද කෙටි ප්‍රශ්නවලදී අහන නිසා. ඒකල භාෂණය, සමූහ භාෂණය, ආත්මගත භාෂණය, ජනාන්තික භාෂණය, අපචාරික භාෂණය, රහස්‍ය භාෂණය, ආකාශ භාෂණය, ප්‍රකාශ භාෂණය කියන භාෂණ ක්‍රම අට අපට වේදිකාව තුළදී නළුවෝ ඉදිරිපත් කරන සියලු දෙබස් මේ අටට යොදා ගන්න පුළුවන්. ඒකෙන් පුතේ ඔයගොල්ලන්ට ප්‍රායෝගික පරීක්ෂණවලදී එනවා ඔයගොල්ලන්ට ඒකල භාෂණයක් කියන එක. මොකද හයේ ඉඳන්ම දැන් ඔයගොල්ලෝ ඒකල භාෂණය කියන වචනේ අහලා තියෙනවා. ඒක නිසා ඒකල භාෂණයක් කියලා කියන්නේ දැන් අපිට අසේලස කිව්වා විකෘති නාට්‍යයේ කොටසක් දෙබස් ඛණ්ඩයක්. ඒක අදාළ වෙන්නේ පුතේ ඒකල භාෂණයට. ඒකල භාෂණයක් කියලා කියන්නේ නළුවා ප්‍රේක්ෂකයා දෙසට හැරිලා ඉවරලා එකහෙලාම ප්‍රේක්ෂකයාට කියන දෙබස තමයි ඒකල භාෂණයක් කියලා කියන්නේ. ඒ වගේම අපිට අඳුරගන්න පුළුවන් ආත්මගත භාෂණයක්. ආත්මගත භාෂණයක් කියලා කියන්නේ පුතේ තමන්ගේ හිතේ තියෙන දෙයක්, හදවතේ දැනෙන දෙයක්, හදවතට එන දෙයක් ප්‍රේක්ෂකයාට ප්‍රකාශ කරන්න ඕනේ. අපිට හිතට එන හැම දෙයක්ම අපි ප්‍රේක්ෂකයාට අපි මිනිස්සුන්ට කියන්න යන්නේ නැහැ. ඒක අපේ මනුස්ස ස්වභාවය. නමුත් නළුවාට හිතට එන දේ ප්‍රේක්ෂකයාට පැවසිය යුතුයි. මොකද කතන්දරයේ ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නේ ඒ හිතේ තියෙන සංකල්පය ප්‍රේක්ෂකයා දැනගත්තොත් විතරයි. ඒක නිසා නළුවාගේ හිතට එන දේ ප්‍රේක්ෂකයාට දැනෙන ආකාරයට ප්‍රකාශ කරන්න ඕනේ. ඒකට අපි කියනවා මොකක් කියලාද? ආත්මයත් එක්ක බැඳිලා තියෙන නිසා ආත්මගත, එහෙම නැත්නම් සොයගත භාෂණ කියලා. අපි චුට්ටක් අහලා බලමුද අසේලසගෙන් මේ ආත්මගත භාෂණය කොයි වගේද කියලා. පොඩි ආත්මගත භාෂණයක දැනෙන හැඟීම කොයි වගේද
කියලා උදාහරණයක් විදියට තෝරගන්නවා. ඇන්ටිගනී කියන නාට්‍ය සොෆොක්ලීස්ගේ ඇන්ටිගනී කියන නාට්‍යයේ අවසාන දෙබස ක්‍රියෝන්. ක්‍රියෝන් කියන්නේ මේ අවසානයේ ක්‍රියෝන් දෛවයේ ඉරණමට මුණ පාලා ඉතාමත් ඛේදනීය තත්ත්වයක ඉන්න ගමන්, ඒ කියන්නේ තමන්ගේ බිරිඳ, තමන්ගේ දරුවා තමන්ගේ ක්‍රියාකලාපය නිසා මිය යනවා. ඊට පස්සේ මේ අවසානයේ තමන්ගේ රජකම විතරක් ඉතුරු වෙලා තියෙන ඛේදනීය ඉරණමකට මුහුණ වෙලා මුහුණ දීලා තියෙන මේ ක්‍රයෝන් මෙන්න මෙහෙම අවස්ථාවක මේ විදිහට හිතනවා.
නැත මට දැන් ජීවිතයක් කැටුව යනු මා මෙතනින් පවිටෙකු වෙමි. මම මරණයට පත් කළ මා පුතු, හා මා ප්‍රිය බිරිඳ කොහේ යා යුතුද? මං පිළිසරණ කාගෙන්ද? දෑත වරදෙහි යෙදුණිය තරන්නට බැරි බරකින් නමා වැටිය තමා හිස.
ඔව්, ඔබට දැනෙන්නේ නැති ඒක ඒ නළුවගේ චිත්ත අභ්‍යන්තරයෙන් ඇතිවෙන්නා වූ හැඟීමක්. නමුත් ඒක ප්‍රකාශ කරන්න ඕනි ප්‍රේක්ෂකයාට දැනෙන විදිහට. ඒ නිසා ඒකට අපි කියනවා දරුවනේ ඒකල ආත්මගත භාෂණයක් කියලා. දැන් ඒකල භාෂණය ආත්මගත භාෂණය කියන දෙකෙන් වෙනස ඔබ හඳුනගන්න ඇති. ඒ වගේම තමයි මම කිව්වා සමූහ භාෂණ. සමූහ භාෂණයක් කියන්නේ පුතේ එකවරම එකම දෙබස පිරිසක් විසින් උච්චාරණය කරනවා. අසෙලස මේක අපේ අර ගොඩාක් වෙලාවට ළමා නාට්‍යවල, ඒ වගේම රාජකීය චරිත ඇතුළත් වෙලා තියෙන නාට්‍යවල, ඒ වගේ චරිතවල අපිට, ඒ වගේ නාට්‍යවල අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ ජය වේවා මහරජතුමනි, යහපති දේවයන් වහන්ස, සරදේ මහරජතුමනි.
අපේ මට මතක් වෙනවා රවින් සර් සුබසායස නාට්‍යයේ ඇමති පිරිස එසේ මහරජ,
එසේ
මහරජ. ඒක නැවත නැවත උච්චාරණය කරනවා.
උච්චාරණය කරන එකම දෙබස පිරිසක් විසින් තමයි උච්චාරණය කරන එකවර. ඒකට අපි කියනවා දරුවනේ සමූහ භාෂණයක් කියලා ඉවරයි. ඒ වගේම තමයි රහස්‍ය භාෂණය. මේ කීපයක් ඔයාලා මතක තියාගත්තහන් ඇති. රහස්‍ය භාෂණය කියලා කියන්නේ ප්‍රේක්ෂක නළුවාට, නළුවා විසින් තව පුද්ගලයෙක් මුල් කරගෙන, ඒ කියන්නේ රහස කියන කෙනා සහ අසන කෙනා, මේ දෙදෙනා සම්බන්ධ කරගෙන අපි සාමාන්‍ය රහසක් කියන්නේ. නමුත් නළුවෙක් ගත්තට පස්සේ පුතේ ඒ කියන රහස ප්‍රේක්ෂකයා දැනෙන්න ඕනි, ප්‍රේක්ෂකයාට ඇහෙන්න ඕනි. හැබැයි වේදිකාවේ කොනක ඉන්න අනිත් පිරිසට නෑසෙනවා කියලා ඉවරා ප්‍රේක්ෂකයා හිතන්න ඕනි.
ඒ කියන්නේ මේ ප්‍රේක්ෂකයාට මේ රහස ඇහෙනවා. හැබැයි රහස කියන්නා සහ රහස අසන්නා මේ රහස කියනවා වුණාට මේක ප්‍රේක්ෂකයාට ඇහෙනවා. හැබැයි වේදිකාවේ සිටින අනිත් නළුලියන්ට මේක
ඇහෙන්නේ නෑ කියලා හිතන්න ඕනි. ඒකට කියනවා දරුවනේ මොකක් කියලාද? රහස්‍ය භාෂණය කියලා. මේ වගේ භාෂණ විධි ක්‍රම අටක් අපට දකින්න පුළුවන් මෙම වාචික අභිනය හරහා. ඒ වගේම තමයි අපි ඊළඟ අභිනයට යමු. ඊළඟ අභිනය තමයි සේලස ආංගික අභිනය කියලා කියන්නේ. එතකොට අංග චලන හරහා කිසියම් වූ කතා පුවතක් ප්‍රේක්ෂකයා වෙතට රැගෙන යෑම හඳුන්වනවා ආංගික අභිනය කියලා ඉවරලා. ඒ කියන්නේ කිසි මිනිසාගේ අංග චලන, හස්ත චලන සහ පාද චලන උපයෝගී කරගෙන අවස්ථාව සිදුවීම ප්‍රේක්ෂකයා වෙතට රැගෙන යෑම හඳුන්වනවා ආංගික අභිනය කියලා ඉවරලා. මේකෙදි භරතමුනි පඬිවරයා හඳුන්වලා දීලා තියෙනවා ආංගික අභිනයේ ප්‍රභේද තුනක් තියෙනවා කියලා. ඒව තමයි අංග, ප්‍රත්‍යාංග සහ උපාංග. මේකෙදි පුතේ අංග කියලා හඳුන්වන්නේ ශරීරයේ මිනිසාගේ ශරීරයේ තියෙන විශාලම කොටස්. ඒ කියන්නේ හිස, දෙයත්, දෙපා, බඩ සහ උකුල. මේ වගේ අවස්ථා මේ කොටස් තමයි අංග විදියට හඳුන්වන්නේ. එතකොට මේ අංග වලින් අපිට වචන භාවිතා කරන්නෙම නැතුව අපිට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් කාට හරි කෙනෙකුට අත වනන්න පුළුවන්. නිශ්ශබ්ද වෙන්න කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි සද්ද කරන්න එපා කියලා කියන්න පුළුවන්. ඒ වගේම හොරෙන් කිසියම් දෙයක් කරනවා නම් එන්න එපා කියලා ඉවර අපට අවධාරණය කරන්න පුළුවන්. තර්ජනය කරන්න පුළුවන්. මේ වගේ ඉඟි අපට ආංගික අභිනය හරහා දෙන්න පුළුවන්. ඒ වචන භාවිතයකින් තොරවම අපට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක හඳුන්වනවා ආංගික අභිනය විදිහට, නැත්නම් අංග වලින් අපට අදහස් ප්‍රකාශ කරන කොටසක් විදිහට හඳුනගන්න පුළුවන්.
දැන් රවින්සර් ඔය කතාව කියනකොට ආංගික අභිනය ගැන මට මතක් වෙනවා. දැන් අපේ පාසලේ ඉන්න අපේ ගොඩක් පාසල් වල ඉන්න දරුවන් කවුරු හරි ගුරුවරයෙක් පන්තියේ නැති වෙලාවට පොඩ්ඩක් කෑ ගහනවා, හූ කියනවා, පොඩ්ඩක් නැගිටිනවා, යාළුවා ළඟට යනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් කරනකොට ඈතින් ගුරුවරයෙක් එනවා, පේනවා පන්තියේ ඉන්න එකල දරුවෙකුට. එතකොට මේ දරුවා වචන භාවිතා කරොත් අර ගුරුවරයාට
ඇහෙන
නිසා මෙයා අංග චලන යොදාගෙන අර සර් එන බව දන්නනවා. එතකොට අනිත් යාළුවන් දැනගන්නවා අන්න කවුරු හරි එනවා. දැන් අපි පන්තියට ගිහිල්ලා වාඩි වෙලා ඉන්න ඕනි.
නේ
අපි මේක එදිනදා ජීවිතේදී අත්දකින්න දෙයක්.
ඒ විතරක් නෙවෙයි, ඔය ගුරුවරයාගේ හැඩරුව රඟපාලා කියලා ওই විදිහට මේ අංග චලන යොදාගෙන තමයි කියන්නේ. නිකම්ම මේ වචන භාවිතා කරුවේ නැතුවට අර ඉංගිය දෙන්න ඕනි. ওই විදිහට තමයි දෙන අවස්ථා අපි ඕනි තරම් දැකලා තියෙනවා. මේක ආංගික අභිනේ එක කොටසක් විදිහට අපි අංග භාවිතා කරමින් අදහස් ප්‍රකාශ කිරීම. ඒ වගේම තමයි ප්‍රත්‍යාංග කියලා කියන්නේ දරුවනේ ශරීරයේ තියෙන මධ්‍යස්ත කොටස්. ඒ කියන්නේ දෙවුර, වැලමිට, දනහිස්, වලලු කර කියන දේවල් වලින් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් දරුවනේ කොහොමද මේ වැලමිටෙන් අදහස් ප්‍රකාශ කරන්නේ කියලා හිතෙන්න පුළුවන්. නෑ පුළුවන්. ඔයාලා හොඳට බලන්න, හොඳට මතක් කරලා බලන්න, කවුරු හරි කැමති කෙනෙක් හෝ අකමැති කෙනෙක් තමන් ඉස්සරහින් යනවා නම්, එහෙම නැත්නම් තව කෙනෙක් පිළිබඳ අවධානය ළඟ ඉන්න යාළුවාට ගන්න ඕන, යාළුවගෙන් ගන්න ඕන, වැලමිටෙන් ඇනලා ඉවර අපි පෙන්නනවා. වචන භාවිතා කරන්නේ නැහැ මේ අවස්ථාවේදී. වැලමිටෙන් ඇනලා තමයි මේ අදහස ප්‍රකාශ කරන්නේ. ඒ අවස්ථාවේදී ප්‍රත්‍යාංගයක් තමයි යොදාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි දරුවනේ උපාංග. උපාංග කියලා කියන්නේ ශරීරයේ තියෙන පුංචිම කොටස්. කියන්නේ නියපොතු, දත්, තොල්, ඇහිබැම, ඇහ, ඇඟිලි මේ වගේ දේවල් වලින්, කේස්, හිසකේස් මේ වගේ දේවල් වලින් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේ ඒ හැමදේ ඒ කොටස් ටික ඔක්කොම අයිති වෙන්නේ උපාංග කියන කොටසට. එහෙනම් ආංගික අභිනය නැවත වතාවක් පරිපූර්ණේ කරොතින්, විස්තර කරොතින් අංග, ප්‍රත්‍යාංග, උපාංග යොදා ගනිමින් කිසියම් වූ සිදුවීමක්, අවස්ථාවක්, එහෙම නැත්නම් කතා පුවත ප්‍රේක්ෂකයා වෙතට රැගෙන යෑම තමයි ආංගික අභිනය කියලා හඳුන්වන්නේ. අසේලසර්,